නාම රූප පිළිබඳව නාම රූප දැනගන්නම ඕන දෙයක් නාම රූප කියන්නේ. පටිච්ච සමුප්පාදෙත් වෙනවා නේද? පටිච්ච සමුප්පාදේ කොහොමද එන්නේ? විඥාන පත්‍යය නාම රූපං කියන්නේ. අනිත් පැත්තටත් කියනවා නාම රූප පත්‍යය විඥානං කියලා. හා? නාම රූප විඥාන පත්‍යය නාම රූප. නාම රූප පත්‍යය සලායත. එතකොට නාම රූපේ හින්දා විඥානක් හැදෙනවා සලායතනක් හැදෙනවා නේද? විඥාන පත්‍ය නාම රූපං එහෙනම් තනාම රූපච්ච විඥානං කියලා කියනවා. නාම රූප පත්‍ය සලායතනං කියලා කියනවා. අපි තවත් තැනක තියෙනවා නාම රූප පත්‍ය පස්සෝ කියලා. ඒකෙන් මහා නිදාන සූත්‍රයේ අහංදාන සූත්‍රයත් හරි ගැඹුරු සූත්‍රයක්. අහලා තියෙනවද ඒකෙන්? ඒක දේශනා කරන්නේ අර මේක නම් අහලා ඇති ආනන්ද හාමුදුරුවෝ කියනනේ මේ පටිච්ච සමුප්පාදේ හරි ලේසි කියන සරලයි කියලා නේද? මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. මට මොකද ගැඹුරුයි, ලේසි වගේ හැනුණා. ඈ? ඒ කතාව කියන්නේ මහා නිදාන සූත්‍රය. ඊට පස්සේ කියනවා ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ මේ ආකාරයෙන් උද්ගත යුතුයි කියලා තවත් විදිහකට ආනන්ද හැමෝටම කියාගෙන යනවා. ඒකේ විශේෂයෙන් නාම රූපේ පස්සේ එතන සලායතනේ ගන්න නාම රූප පත්‍ය පස්සෝ කියලා දෙලින් එහෙම කියාගෙන යනවා. එතෙන්දී තව ගැඹුරට ඒක විස්තර කරනවා. පස්සේ කියන එකත් දෙආකාරයි කියලා දෙකකට බෙදලා අධිවචන සම්පස්ස, පටිඳ සම්පස්ස කියලා දෙකකට බෙදලා ඒවා ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර විස්තර කරනවා. තනක් තේනවා නාම රූප. අන්තක තමයි මේ නාම රූප. නාම රූප කියන්නේ වචන දෙකක් වුණාට එකක් එකට යෙදෙන්නේ නේ. නාම රූප කියනවා. නම් නාමයි රූපයි කියලා වෙනම જાති දෙකකුත් අපි දන්නවා නේ. රූප කියලා වෙනම කතා කරන්න පුළුවන්, නාම කියලා වෙනම කතා කරන්න පුළුවන්. එනකොට ඔය පටිච්ච සමුප්පාදේ එහෙම වෙන් කරලා නෙමෙයි කියන්නේ. නාම රූප එකට යන විඥාන පත්‍ය නාම රූප නේ. තකට අපි වෙනම බැලුවොත් ඉස්සෙල්ලා රූපය කියන්නේ මොකක්ද? රූප කියලා අදහස් වෙන්නේ මොනවද? ඇහින්ද කියන්නේ. ඇහින්ද කියන්නේ. කනට ඇහෙන රූපය. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. ඔය පහට අහුවෙන ඒවා රූප. තව විදිහට අපි ලෝකය කියලා කියනවා. නේද? බාහිර කියනවා කියලා යම් කිසි දෙයක් කියනවා නම් ඔය පාට අහුවෙනවා, ගෝචරයි. නේද? ඒකට අහුවෙන ඒවා එකතු කරලා තමයි අපි ලෝකය කියලා කියන්නේ. ඈ? නේද? නෑ. ඒකට ඒවට අරමුණු නෙමෙයි. එච්චරද ලෝකේ තියෙන්නේ. ඊට වැඩි කොටසක් තියෙනවා. ඒ જાති පහ විතරද? දැන් ඇහැට නම් රූප අහුවෙනවා, කනට නම් ශබ්ද අහුවෙනවා, නාසයට නම් ගන්ධ සුවඳ, දිවට නම් රස, කායතනං ස්පර්ශ නේද? තවත් රූප තියෙනවද? ඔය ටික ඇරෙන්න තියෙනව නේද? ඇස කන නාසය දිව ශරීරය ඔය ටිකත් රූපේ. ඒකට අරමුණු වෙන එක විතරනේ ඒක රූපමේ ශරීරය තමයි. ශරීරය ගත්තත් රූපයක්. ඔය ශරීරයෙන් ඇහ කන නාසය ඒවා ටික තියෙන්නේ නේද? ඒවට අරමුණු වෙන්නේ එළියේ තියෙන දේවල් නේද? ශරීරයත් අරමුණු කරන්න පුළුවන්. එතකොට රූප කිව්වහම ඔය ආයතන පහත් අයිති ඒවටයි තියෙන බාහිර දේවල්යි තියෙන. ඒවට අපි රූප කියලා කියනවා. හරි? පැහැදිලිද ඒක වෙන අදහස් තියෙන අද රූප කිව්වහම? ඊට අමතර රූප තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන දේවල්. රූප කියන්නේ ඔය 10ට. මොකක් හරි රූපයක් කිව්වොත් ඔය 10න් එකකට
ඇයි
තියෙන්නේ? නැවත නාම කියන්නේ මොනවා? වේදනා, සංඥා, චේතන, සංඛාර කියන්නේ චේතන නේද? චේතන දේව වේදන සංඥා චේතන පස්ස මනසිකාර වලට මේ චෛතසික කියලා කියනවා. හිතේ තියෙන හිතත් එක්ක තියෙන මේ සිතිවිලි වල නේද? ඒවා නාම ධර්ම. ඇයි ඒකට නාම කියන්නේ? ඇයි ඒකට රූප කියන්නේ නැත්තේ? ඒවා අහු වෙනවද මේ ආයතන වලට? ඇහැට කනට නාසයට අහු වෙන්නේ නැහැ නේද? දැන් වේදනාව කියන එක හිතට දැනෙන දෙයක් නිසා ඇහැට තේින්නේ නැහැ, කනට ඇහෙන්නේ නැහැ, නාසයට මේ ඉක්ගන්දත් සුවඳක් දැනෙන්නේ නැහැ නේද? දිවට රසක් දැනෙන්නේ නැහැ, අල්ලන්න බැහැ. ඒ ඒ ආයතන වලට අහු වෙන්නේ නැත්නම් අපි රූප කියලා කියන්නේ නැහැ. ඒවට දෙන නම තමයි නාම. කියන්නේ නාමික දෙයක්. බර රූප ගතියක් නෙමෙයි. හිතේ තියෙන දේවල්. තව විදියට කියමු. හිතත් එක්ක හිතේ තියෙන දේවල්. ඒවර මොනවයින් හරි හැදිලා කියන අදහසක් අපට එන්නේ නැහැ. නේද? එහෙම දේවල් වලට කියනවා නාම. පැහැදිලිද? දැන් නාමයි රූපයි. ඊළඟට හොයාගන්න ඕන මොකද? නාම රූප කියලා එකක් තියෙනවා. එතකොට නාම ධර්ම ටික ඇති වෙන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ඕවා තියෙන්නේ රූපයක් ඇසුරු කරගෙන. රූපයක් සම්බන්ධව තමයි නාම ධර්ම ටික ඇති වෙන්නේ. රූපයෙන් තොරව නාම ධර්ම ඇති වෙන්නේ නැහැ. කක් හරි රූපයක් ගැන තමයි අපි සම්බන්ධ කරන ගතියක් තියෙන්නේ. හරි. ඒ නාම ධර්ම වලට අදාළ රූපයක් තියෙනවා. රූපමය ගතිය. දැන් ඒ රූපේ දැන් මෙතන තියෙන්න ඕනේ අපිට ඒ රූපේ ගැන හිතන්න පුළුවන්.
ඒක උදාහරණ කොහෙන්
බැහැද? දැන් රුවන්වැලිසෑය කිව්වොත් මෙතන රුවන්වැලිසෑය නේද? රුවන්වැලිසෑය ගැන අපිට අදහස් ටික එනවා නේද? චේතනා එනවා, වින්දනයක් සතුටක් එන්න පුළුවන්. ඒක මතක් වෙනකොට නේද? හිතට පේනවා රුවන් නිසයි කියලා රූපගතියක් පේන. නේද? මතක් වෙන්නේ හිතට පේනවා මේ රූපේ. චිත්ත රූපය. ඒක දැන් මෙතන ෆිසිකලි නෑ. නේද? ගෙදර ගැන හිතුවත් ඔච්චර තමයි. මේ හිතට ආරම්භ වෙන ඒ කියන්නේ රූපයක් ඇසුරු කරගෙන තමයි දැන් එතන නාම ධර්ම ටික ඇති වෙන්නේ. හරි. එතකොට ඒ රූපෙට නිකන් අපිට කියන්න පුළුවන් නාමික රූපයක් විතරයි නේ. මෙතන ඇත්තට රූපේ නෑ නේ. එන්නාට අපිට ඒක තියනා වගේ පේනවා හිතට. මම ගෙදර මතක් කරනවා නිකන් ඒ තියනා වගේ පේනවා නේද? රූපයක් නම් ඉතින් අනිත් ඒවාට අහුවෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ නේද?
නෑ හැබැයි
දැන් අපි කණෙන් ඒක වංගිච්චගෙන අහලා තියෙනවා. නෑ දෙන්නේ. ඒක නහලා තියෙනවා. අහන්නේ ඉතින් කනට අහන්න පුළුවන් ශබ්දද රූපද? ශබ්ද විතරයි. ඒ
දැක්කම කොන රූපයක් තියෙන හැට නනත වෙන.
ඔව්.
ඒ
රූප අවු එතන ශබ්දය ගත්තොත් ඒක රූපයක්. අපි දැන් ওই ශබ්දෙ නෙමෙයිනේ අපි දැන් කියන්නේ වෙන ගුවන් විසාය ගැන. ගුවන් විසාය ළඟට ගිහින් ශබ්දය අහන්න පුළුවන්. නෑ. ඒක තමයි කරන්නේ. ඒක අල්ලලා බලන්න. ශබ්දයක් තියෙන දෙයක් නම් අන්න ශබ්දේ කියන්න පුළුවන්. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ යකුණ ඕන රූප තියනවාද කන නිසා දැනගන්න පුළුවන් රූප.
ඒක
ඇති කරගන්න පුළුවන්. ඒක හරි. ශබ්ද නිසා අපි රූපයක් හදාගන්න. හැබැයි හදන රූපයේ මේ චේතනා ගොඩක් නේද? ඉතේ ඇති වෙන අදහස් ගොඩක් නේද? එයා හදාගන්න ඒ රූපෙයි එතන
කියන රූපෙයි
අදහස් ගන්නවා. ආ මේක
තමයි ඒකයි කොහොම යාවේ කියලා කොල්න.
එයාට හිතේ ඇටියට එකක් හදාගන්න. ඒ හදා ගැනීම ඔන්න ඕක තමයි අඳුර ගන්න ඕනේ. දැන් හදාගත්තට අපිට හිතෙන්නේ හදාගත්තා කියලා නෙමෙයි ඇත්ත එකම අත්දකින්නවා කියලා. දැන් ඒ හදා ගන්න ඉතින්දී උදව් වෙලා තියෙනවා මේ සම්මතෙන් දීපු නම. වන්න ඩිසයිඩ්. එතකොට අපි අර එක දෙයක් ඒකට අදහස් කරනවා ඒවා දැන් අදහස් කරන්නේ එතකොට අනිත් ආයතන වලින් අත්දැක්කොත් මෙන්න මේ වගේ අත්දැකීම් ටික තියෙන්න ඕන පෙන්නුම් කරන්න ඕන නේද? එහෙම දෙයක අපි සම්මතයක් දාගන්නවා. දැන් නිකන් හැමෝටම එක වගේ පේන දෙයකට අපි ඕකට මේ නම කියමු කියලා
කියනවා.
සම්මතයක් දාගන්නේ ඒ කීප දෙනෙකුටවත් ඒ විදිහට පේන්න ඕන නේද? ආයතන නෑ කොහෙන් දකින්නකොට ඒ විදිහට හෙන්නව නැත්තම් කණෙන් අහනකොට දැන් මේ ඔර්ලෝසුරි සද්දේ කියලා එතකොට අපිට ඔක මතක් කරනකොට ඒ ස්වභාවය මතක් කරගන්නවා. ඒකට කියනවා සම්මුති. අපේ මේ භාෂාව හැදිලා තින්නේ ඒවයි. සම්මුති ගොඩක් එකතු කරගන්න. එතකොට ඊ දේ නොතිබුණත් අපිට ඒ දේ ගැන කතා කරන්න පුළුවන්. හ්ම්. ඇත්තටම කතා කරන්නේ දෙයක් ගැන නේද? අන්න ඒ දේ රූපයක් නේද? අපි රූපේ කියලා අදහස් කරන්නේ බාහිර ලෝකෙට අයිති තියෙන දේවල්. එහෙනම් අපි රූපවලට කියනවා සතර මහා ධාතු කියලා කියනවා. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවය. නාම කියන එක. නාම කියන්නේ දැන් හිතේ ඇති වෙන දේවල් ඔක්කොම නාම. හිතට දැනෙන දේවල්. වේදනා වෙන්න පුළුවන්. මේ චෛතසික කියලා කියන්නේ. ඒ හිත දැනගන්න දැන් හිතක් ඇති වෙනකොට ඒ හිතත් එක්ක පහළ වෙන හිතේම ගතිගුණ ටිකක් තමයි මේ චෛතසික කියන්නේ. ඒවට ඒවා නාම ධර්ම. දැන් වේදනාව කියන එක හිතේ ඇති වෙන එක. අපිට හිතන්නේ නම් කයේ කියලා. ඒ මාන කයේ නෙමෙයි හිතට තමයි වේදනාව දැනෙන්නේ. කය නිසා වෙන්න පුළුවන්. දැනෙන්නේ හිත තමයි දැනගන්නේ. ඈ ඒ වගේ දැන් චේතනා ටිකත් හිතේ ඇති වෙන ඒ චෛතසික ටික චේතනා කියන්නේ අදහස්. ඈ ඒවත් එතකොට නාම ධර්ම නැත්නම් චෛතසික. චේතනා චෛතසික. වේදනා චෛතසික. සංඥාව දැනගන්නෙත් හිතනේ. හිත හිතේ ඇති වෙන දේ. ඈ චෛතසික. පතේ ටික ඒක අපි සම්මුතියෙන් හදාගන්න භාෂාවක් වුණා. නාම කියලා සමහර වෙලාවට කියනවා. ඒකට වචන ශබ්ද ටිකක් එකතු කරලා දාගන්න එකක් නේ. වචනේදී ඒවත් ගන්න පුළුවන් නාම වලට. ඉතින් හැබැයි අපි රූප කරනවා අකුරු කරලා ලියනකොට ඒකට නාම කියන එක නිකන් දැනෙනවද දැන් නේද නිකන් මේ අපේ අනිත් ආයතන වලින් අත්දකින්න බැරි දෙයක් නාම කියන එක හඳුනා ගන්න හොඳ විදිහක් තමයි දැන් ඇහැට කවදාවත් පේන්නේ නැහැ නාමය. ඇහැට පේනවා නම් ඒක රූපයක් වෙන්නේ නාමය නෙමෙයි. නේද? කනට ඇහෙන්නත් බැහැ. ඒක ශබ්ද රූප තමයි කනට ඇහෙන්නේ. ඊළඟට ඒ නාසයට අඳුර ගන්නත් දැන් ඒ නාම ධර්ම අරමුණු වෙන්නේ නැහැ මේ අපේ තියෙන ඉන්ද්‍රිය වලට. හ්ම් ඉස්සෙල්ලම කියන්නේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනවා නම් ඒක රූපයක්. ඒ අනිත් රූප කියනකොට අපි දැන් සතර මහා ධාතු රූප. ඒ කියන්නේ දැන් අපිට හිතන්නේ ඒවා එළියේ වෙනම තියෙන ಜಾති ගොඩකට තමයි මේ රූප කියන්නේ. ඒ කියන්නේ අපි දැක්කත් නැතත් රූපේ තියෙනවා කියන අදහස නේද තියෙන්නේ. වෙනම තියෙනවා නේද? එහෙනම් තමයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ.
සුරඳ ගත්තමත් එහෙමයි නේ.
ඔව් සුරඳක්වත් ඉතින් එදී ඒක අපිට දැනුණත් නැතත් ඒක එළියේ තියෙනවා කියන අදහස.
සුරඳක් දැනෙනවා. අපිට පේන්නේ නැහනේ.
පේන්නම ඕනේ. දැනෙනවා කියන්නේ කයට දැනුණා කය ආයතනයට අහු වෙනවා.
ඔව්.
ඒකට ඒවත් රූප.
රූප.
ඒක සියුම් රූප ගණිත නම් ගඳ සුවඳ ගන්නකෝ. ඒකත් සුළඟ වගේ තමයි. නේද? සියුම්. එුණාට ඒවා රූප ගණයට තමයි ගන්න.
සුකුම රූප.
ඔව්. සුකුම රූප කියලා කියන්නේ සියුම් රූප. ඝන රූපක් තියෙනවා සියුම් රූප. ඒ ඝන මට්ටම ඕලාරික කියලා කියනවා. අනිත් ඔය
සියුම්
වායුව වගේ ඒ වගේ ඒවා සියුම් රූප. කනට අරමුණ ශබ්ද නාසයට අරමුණ ගන්ධ සිවිල් දිවට දැන් රස සින් ඒ දැනෙන මට්ටම නෙමෙයි අපි දැනගන්න මට්ටමයි දෙයක් ගැන මේ රූපය දෙයක් කියන ගතිය නේද රූපයක් කියන්නේ මොකක් හරි දෙයක් නේද එතකොට අපි ওই රූප දැනගන්නේ ඇහෙන් දැකලා කනෙන් අහලා තමයි රූප දැනගන්නේ නේද ඒකකටවත් අහුුන්නේ නැත්නම් ඒක අපිට අපේ ලෝකෙට රූපයක් වෙන්නේ නැහැ. දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒක අපිට අහුවෙන්නේ නැහැ. ආයතනවලට කවුවි? හ්ම්? ඒකට අපේ ලෝකෙට ඒක නැහැ නේ. කොල්මනක් කරි පෙරේදී කොලි ඉන්නවා ඒව අපිට ගෝචර නැහැ මේ ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නැහැ ඒත් අපේ ලෝකෙට ඒව නැහැ නේද හරි ඒ කියන්නේ මේවට අහු වුණොත් විතරයි අපි තියෙනවා කියලා කියන්නේ නේද මොකක් හරි විදිහකට අපි දැනගන්න ඕන දැනගන්නවා කියන්නේ විඥාණයට අහු වෙන්න ඕන නේද? විඥානයක් පහළ වෙන්නේ කොහොමද ආයතනයක් එක්ක? ඇහැට අරමුණු වෙන දේවල් දැනගන්න තමයි විඥානේ චක්කු විඥාන පහළ වෙන්නේ. කනට අරමුණු වෙනව දැනගන්න සෝත විඥාන. නේද? එතකොට මේ වගේ මොකක් හරි ආයතනකින් විඥානෙට අරමුණු වෙන්න ඕන. විඥානේ දැනගන්න. දැනගන්න ස්වභාවය කියන අපේ හිතට අරමුණු කරන්න පුළුවන් වෙන්න ඕන ආයතනයක් කරා. හරි එහෙම දේවල් තමයි අපි ලෝකෙට ආйти තියෙන දේවල් කියන්නේ. ඉතින් දේ මොකක් හරි දෙයක් කනෝන එක නේද ওই රූපයක් කියන්නේ. හරි. ෆිසිකල් දෙයක් තියෙනවා කියන්නේ. ඒක තමයි තව භාෂාවකින් කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වලින් සකස් වුන. නේද? මේ නිසා
එතකොට මේක තියෙන සාමාන්‍ය අපි දෙයෝ කියලා අපි මාන සංකල්පයක් තියෙනවා. අපි හිතන දෙයෝ වම අර හිතේ නැවිච්ච රූපේ. දැකලා දෙනවා. එතකොට කොහොමද එතනට?
නෑ හොයන්න ඕනේ රූපේ හිතේ නැවුනේ කොහොමද? කලින් මොකක් හරි අත්දැකීමක් උතෙන්ට ගෑවිලා
තියෙනවා.
රූපයක් ඇඳපු එකක් හරි දැකලා ඇති.
ඔව්.
නේද? ඒකට අදාළව තමයි හිතට තියෙන්නේ. යකෙක් කිව්වත් එහෙම නමයි රෙස් මූණක් කරි දැකලා මේ යකා මේ වගේ වෙන්නේ නැති කියලා හිතේ කොහේ හරි කලින් අත්දැකීමක් දාගෙන
තියෙනවා
ඒකට අනුව තමයි හිතන්නේ කවුරුහරි ඔක්කො විස්තර කරලා හරි තියෙනවා නේද ඒ විස්තර කරන්නේ දන්න රූපවලින්
ඒකට ඒකයි දෙන්නේ හිතපනේ
ආ හිතට මතක් කර ගැනීම හැකියාව තියෙනවනේ ඔක දැන් හොයා ගන්නවා. ඒවා හිතට නේද? හිතට නොයන රූප තියෙනවද කියලා අපි හොයමු. දැන් එළියේ තියෙන රූප. ඒවනේ අපි ඇත්තට තියෙනවා කියලා හිතන්නේ. නේද? දැන් මේ ඇත්තට තියෙනවා කියලා අපිට හිතෙන රූප දැන් නුවණින් හොයන්න ඕන ඒවා ඇත්තටම තියෙනවද කියලා. ඇත්තට තියෙනවා කියලා හිතන්නේ අපි මේ ලෝකෙට ආйти දැක්මෙදි තියෙනවා. ඒක තේනවා මේ ලෝකෙට ආйти දැක්ම. ලෝකයාට ආйти දැක්ම. ලෝකයා කියන්නේ සසරේ යන අයනේ. අපි මිනිස්සු වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්. ඒ වුණ කෙනෙකුට ඒවත් තියෙනවා කියන අදහස එනවා. ඒක ලෝකෙට ආйти දැක්ම. හැබැයි ලෝකෙට ආйти දැක්ම ඇත්ත ඇති හැටි වෙන්න අවශ්‍ය නැහැ. එන අපි නුවණින් හරි ප්‍රඥාවෙන් හරි ඇත්ත ඇති හැටි මොකද්ද කියන එක නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා මේ ලෝකයා මේ පිළිගන්න ලෝක ස්වභාවයයි ඇත්ත ඇති හැටි දෙකක් කියලා. ඒකේ උදාහරණ අපි අරගන්නේ අර දැන් බල්ලෙක් හිතන ලෝකේ. දැන් බල්ලා වතුරට ඉබුණාම මොකද වෙන්නේ? උගේ ඡායාව පේනවා. ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලා විශ්වාස කරනවා තව බල්ලෙක් එළියේ ඉන්නවා, වතුරේ ඉන්නවා කියලා. නේ? දැන් ඌට හිතන්නේ මේ බල්ලා මේ නිකන් මේ හිතේ වැවුන බල්ලෙක් කියලාද ඇත්තට ඉන්න බල්ලෙක් කියලාද? ඇත්තට ඉන්න බල්ලෙක්. කියන්නේ දෙයක්. සතර මහා ධාතු රූපය. අපි ඒ රූප කියලා කතා කළේ මේ මට්ටම නේද? මේ බාහිරේ තියෙන දෙයක්. නේද? ලෝකෙට අයිති දෙයක්. අන්න ලෝකෙට අයිති දැක්මෙන්දි වෙන දෙයක්. දැන් බල්ලා වතුරට ඇවිලා විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒක එන්නේ ලෝකෙට අයිති දැක්මෙන්. මොකද ඔහුගේ ඇහැට අහුවෙනවා. නේද? ඉන්න බල්ලා ඔහුගේ ඇහැට අහුවෙනවා. ඇහැට අහු වෙන දේවල් අපි රූප කියලා කියන්නේ. නේද? අපි විශ්වාස කරනවා ඇහැට පේන දේවල් තියෙනවා කියලා. තියෙන හින්දායි පේන්නේ. ඒ ලෝකයට අයිති දෙයක්. යම් කිසි දෙයක් පේනවා නම් ඒක තියෙනවා. ඒ තියෙන හින්දා තමයි අපට පේන්නේ. හැබැයි මොකක් හරි තියෙනවා නම් අපට පේනවා නම් අපි විශ්වාස කරනවා ඒ තියෙන තියෙනවා. එහෙම නැත්නම් ඒ තියෙන හින්දා පේනවා කියලා. නේද? බලන්න අතන පොල් තෙල් පානක් තියෙනවානේ. පහන්. පහන් දැල්ල පේනවා නේද? එතකොට අපි මොකද කියන්නේ? අතන දැල්ලක් තියෙනවා. පහනක් තියෙනවා. නේද? ඇයි එහෙම තියෙනවා කියන්නේ? පේනවා.
ශබ්දවලු පොඩක් තියෙනවා.
දැන් ඔය බයික් එකක් යනවද නැද්ද?
මම දැන් මයිටි දැන් කිලෝමීටර් පොඩින් ඉන්න වෙනස්සත් කොටා සැද්දත් දෙන් අර රස්තෝ සීමාවක් කියන මේක අපිට සමානලට හෙන්න කියලා සමානලට වෙනවා.
හෙන්න නැති ඒවා අපි දන්නේ.
ආ. ඔතන ඒක શબ્දයක් තියෙනවද?
නැත්නම් අපි දන්නේ?
අපි දන්නේ.
මොකද මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියන එක අපිට අදාළ නැහැ. අහු වෙන්නේ නැහැ. ගෝචර නැහැ. මේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. මේ ආයතන වලට අහු වෙන ටිකට තමයි අපි ලෝකේ කියන්නේ. අපට ඇහෙන්නේ නැති ශබ්ද අපේ ලෝකෙට නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙතන දැන් රේඩියෝ තරංග එහෙම තියනවා නේද? ඒක අපට අපේ කනට ඒව අරමුණු වෙන්නේ නැහැ. ඒව අදාළ නැහැ. කනට අහු වෙන පරාසය විතරයි අපට අදාළ. අපි ලෝකේ හදන්නේ ඒ ටිකෙන් විතරයි. හරි? එතකොට ඒ අතාල නැති ඒවා අපට අහුවෙන්නේ. අපලත් හිතන්න ලොකු දෙයක් තියෙනවා. දැන් අපි ලෝකේ ගැන හිතාගෙන ඉන්නේ බොහොම හරි ලිමිටඩ්. මේ පරාසය තුලේ මේ ගෝචර වෙන ටිකට විතරයි අපි ලෝකේ කියන්නේ. හැබැයි අහු නොවෙන ඒවා තියෙනවා කියන්නේ අපි දැනගන්නවට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. කනට පොඩි රේන්ජ් එකක් නේ. එකෙන් පිට තව කොච්චර සද්ද ඇද්ද? නේද? දැන් මේ තියෙන ලෝකේ අපි දන්නේ. එතකොට මේ අපි හිතාගෙන ඉන්නේ ඇත්තටම ලෝක තියෙනවා ලෝකයක් තියෙනවා නේද? ඒකෙන් කෝටියෙන් එකකටත් වඩා අඩු ටිකක් තමයි අපි ලෝකෙ කියලා හිතාගෙන ඉන්නේ. මේ ඈත නෙමෙයි මං කියන්නේ මේ ළඟපාත. දැන් අපිට මේ ඉන්ද්‍රියට අහුවෙන ටික ගිහින් කනට අහුවෙන රේන්ජ් එක තව වැඩි වෙනා නම් එහෙම මෙතන ඉඳන්ම තව ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. හරි. ඒත් අපේ හරි මේ සීමා සහිත කොටසක් තමයි කනට ඇහෙන්නේ. ඇහැටත් ඔය වගේමයි. ඇහෙත් තියෙන පරාසයක්. මේ දෘෂ්ටි පරාසය කියන්නේ. ඒකෙන් පිට දෙපැත්තේ මේවා මේ ඇහැට අහුවෙන්නේ නැහැ. ඒකට පේනවාද අපි දන්න ලෝකේ මේ ඇත්තටම ලෝකෙන් කොච්චර පොඩ්ඩකටද අපි මේ ලෝකේ කියලා කියන්නේ. නේද? එතකොට හිතන්න අපි දැනගෙන තියෙන්නේ නියම ලෝකෙ නෙමෙයි. ඒකෙන් බොහොම සුළු කොටසකට තමයි අපි මේ ලෝකෙ කියලා හිතන්නේ. ඒ අපේ ආයතන වලට සීමා වෙලා. හරි? අපි මේ රූප කියලා කියන ටික මේ ආයතන වලට සීමා වුණ ලෝකයක්. හරි. ඒක එකපැත්තකින් හිතන්න මේ තියෙන ඇත්ත ලෝකෙ නෙමෙයි මේ දැනගෙන තියෙන්නේ. ඒකෙන් කොටසක්. ඊළඟට හොයන්න ඕන මේ දැනගත්තු කොටසත් අපි හරි විදිහටද දැනගෙන තියෙන්නේ. ඇත්ත ඇති හැටියට. කියන එක. අපිට මේ අහුවෙන තරහෙන් දැනගන්න ඕනේ ලෝකය. නේද? අතන දැල්ලක් තියනවා කියලා දැනගන්න. හරි. ඒකට අපි දෙයක් පනවලා නේද? අපි දැන් බලනකොට විතරද දැල්ල තියෙන්නේ? අපිට එන අදහස? නෑ. බලන්නේ නැති කොටත් දැල්ල තියෙනවා. හිත පේන්නේ නැති කොටත් දැල්ල තියෙනවා. අපි දැල්ල තියනවා කියලා දැනගත්තේ කොයි වෙලාවේද? දැක්කහම. ඊට කලින් දැනගෙන හිටියද දැල්ලක් තියනවා කියලා? නෑ. නේද? දැක්ක මොහොතේ තමයි අපි දැනගත්තේ දැල්ලක් තියනවා. දැක්ක මොහොතේ දැනගත්තහම ඊළඟට ඔන්න හිතේ එන චේතන අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. මේ බලපු නැති හින්දායි පෙනුන්නේ නැත්තේ. නේද? දැන් අපි දැල්ල තියනවා කියලා දැනගත්තේ දැක්ක මොහොතේ. හැබැයි අපි ඒක දානවා නම් අපි දකින්න කලිනුත් ඔය දැල්ල තිබිලා තියෙනවා. අනාගතෙත් ඔය දැල්ල තියෙනවා. ආයතරයක් බැලුවොත් දකින්න පුළුවන්. නේද? දැන් බලන්න මේ දැල්ල අතීතෙත් තිබුණා, බලන මොහොත කියන්නේ වර්තමානයේත් තිබුණා. ආය අනාගතෙත් තියෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඒකට දීපු නම තමයි භාෂාවෙන් දීපු නම දැල්ල. දැන් මොකද්ද දෙයක් එතන තියෙනවා. දැන් අපි හිතට ආපු දැක්ම තමයි මොකද්ද දෙයක් එතන තියෙනවා. ඒකට ඉතින් දැල්ල හරි මොකක් හරි නමක් දෙනවා නේ. ඒ තියෙන දෙයටනේ නමක් දෙන්නේ. තියෙනවා කියලා විශ්වාස කරන දෙයට. දෙය කිව්වහම ඒක අතීත රූප වෙන්න පුළුවන්, වර්තමාන රූප වෙන්න පුළුවන්, අනාගත රූප වෙන්න පුළුවන්. ඒවා සිවුම් වෙන්න පුළුවන්, රළු වෙන්න පුළුවන්. මේ අපිට හිතන හැටි මේ කියන්නේ. නේද? ඊළඟට ඒවා දුර තියෙන ඒවා වෙන්න පුළුවන්, ළඟ තියෙන ඒවා වෙන්න පුළුවන්. එහෙම හිතනවා නේද අපිට? කොහොම ඕක 11 ආකාරයකට අපිට අඳුර ගන්න පුළුවන් කම තියෙනවා. හරි. අනාද 11 ආකාරය දැන් අතීත වර්තමාන අනාගත තුන. බාහිරයි අභ්‍යන්තරයි. එළියේ තියෙන රූප මේ අභ්‍යන්තර. මේ ශරීරයට අයිති ඒවා අපි අභ්‍යන්තර කියනවා නේ. අභ්‍යන්තර රූප හරි බාහිර රූප හරි කියලා හොඩන්න පුළුවන්. දුරද තියෙන්නේ ළඟද තියෙන්නේ කියලා තව දෙ විදිහක් තියෙනවා. ඊළඟට සියුම්ද රළුද නේද? දෙකයි. ඊළඟට අපි කැමැතිද අකමැතිද? හීනද ප්‍රණීතද? ප්‍රණීත රූප හීන රූප කියලා 11ක් තියෙනවා නේද? ඒකට ඒ 11න් ඕන එකකට දාන්න පුළුවන් අපි කියනවා කියලා හිතපු රූපේ නේද? තියෙනවා කියලා හිතපු රූපේ හිතන රූපය ඔය 11 ආකාරයෙන් වුණ විදිහකට අපට වැටහෙන්න පුළුවන් නේද? අන රූපයක් දැනගන්න තව විදිහක්. 11 ආකාරයෙන්. හරි. දැන් අපි හොයන්න ඕන මේ දැනගත්තු තියෙනවා කියලා විශ්වාස කරන රූපේ මේ ඇත්ත ඇති හැටිද කියන එක. ඇත්ත ස්වභාවය. දැන් දැල්ල නම් අපිට අතන තියනවා කියලා හිතනවා නේ. දැන් ඒ තියනවා කියලා හිතන එක ඇත්තටම දැල්ලක් කියලා දෙයක් තියෙනවද? පේන නිසා තියෙනවා. හැබැයි අපි ටිකක් නුවණින් හිතුවොත් දැන් මේ මොහොතේ දකින දැල්ල ඊට මොහොතකට කලින් තිබුණාද? දැන් මේ මොහොතේ පත්තු වෙන තෙල් ටිකනේ නිසානේ දැල්ලක් තියෙන්නේ. ඒත් මේ මොහොතේ පත්තු වෙන තෙල් ටිකෙන් මේ මොහොතේ දැල්ල ඇති වුණා. ඊට පොඩ්ඩකට කලින් තිබුණා නම් ඒ වෙන තෙල් ටිකක්. ඒකට වෙනස් දැල්ලක් නේද? වෙන තෙල් ටිකක් වෙන තිරයක කොටසක්. ඒ රස්නේ උෂ්ණත්වය හරි ඔක්සිජන් හරි මොනවා හරි ආවම වෙන ඒවට. ඒව ටිකකින් පෙන්වන් කරපු දැල්ලක් මේක කලින් තිබුණා. අපි දකින මේ මොහොතේ දකින දැල්ල නේ. අනාගතේ බලනකොට මේ දැල්ල නෙමෙයි ඒක වෙන දැල්ලක් නේ. අපිට නිකන් හිතෙන්නේ ඕවා හිතුවේ නැත්තම් හිතෙන්නේ අර දැල්ල තියෙනවා. කලින් තිබුණ දැල්ලමයි තාමත් පත්තු වෙනවා. ඉස්සරහටත් පත්තු වෙනවා. මේ තනිය එකක් විදිහට හිතෙන්නේ.
මේ අපිට පේන දැල්ලනේ.
අපි හිතන ස්වභාවය. හිතාගන්නේ අර පැවැත්මක්. දැන් වතුරට එවෙන බල්ලා මොකද කරන්නේ බලන්න. බලනකොට පේනවා බල්ලෙක් වගේ. නේද? එතකොට ඌ හිතනවා අර බල්ලෙක් ඉන්න හින්දා පේනවා. දැන් ඌ හිතනවා මේ මම බලන්න කලිනුත් ඔය බල්ලා අතන ඉඳලා තියෙනවා. මං ආයතරයක් බැලුවොත් ඔය බල්ලාව දකින්නත් පුළුවන්. ඌ බැලුවොත් පේනවා ඇත්තටම. ඉතින් ඌ හිතන්නේ මොකද්ද අර ඉන්න බල්ලාම තමයි ඔය පේන්නේ. දැන් අපි අතන හිතුවත් ඒ වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. මේ තියෙන දැල්ලම තමයි තේන්නේ. ආයෙ බැලුවොත් තේන්නේ ඒ දැල්ලම. එහෙමනේ නිකන් ලෝකෙට ආйти. දැක්මනේ. නේද? අපිට ආයෙ ලෝකෙට ආйти දැක්ම කියන්නේ. ලෝකයාගේ දැක්ම. සසරේ යන අයගේ දැක්ම ඕක. ලෝකේ බාරාගන්, ලෝකෙ පිළියරන් ගන්න අය සසරේ යනවා. ඒ දේ හින්දා අපිට සැපක් හරි දුකක් හරි ඇති කරගන්න පුළුවන්. එක්කෝ සතුටු වෙන්න පුළුවන්, එක්කෝ කේන්ති ගන්න පුළුවන්. නේද? දැන් අර බල්ලට පුළුවන් නේ. වතුරේ ඉන්න බල්ලට බුරන්න පුළුවන්, නැත්නම් වල් ගෙවන්න පුළුවන්. ඇයි අර තියනවා කියලා ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරන හින්දා. නේද? ඒ උට ඇත්ත ඇති හැටි අවබෝධ වුණා නම් එහෙම මොකද්ද සත්‍යෙ? වතුරේ බල්ලෙක් නැහැ. එතකොට බුරල වැඩක් නැහැ කියලා පේනව නේද? මේ මගේ මෝඩ කමටනේ බුරල තියෙන්නේ කියලා තේරෙන්නේ. මෝඩ කමට හදාගත්තු ලෝකෙකට අහු වෙනානේ කේන්තියක් නෙති. කියලා තරහගත්තු එක ගැන උන්ට මොකනවා හිතෙයිද? මේ හිතෙන්ම හදාගත්තු දෙයකට තරහාන. හරියට හීනයක් දැකලා ඒ හීන එක්ක තරහ ගත්තා වගේ වැඩන්නේ ඉතරලා තියෙන්නේ. නේද? ඊට බලන්න අර ලෝකෙට අහු වුණ ගමන් ඇලෙනවා හරි ගැටෙනවා හරි. ඒ නිසා ක්‍රියා කරනවා. ඒක දැඩිව තියනවා කියලා බාරගත්තට පස්සේ මුලින්ම එන්නේ රූපයක් මොකද්ද දෙයක් තියනවා කියන අදහසනේ මුලින්ම එන්නේ. නේද? ඒ ක්ෂණයේදී බලන මොහොතේදී එන්නේ අන්න මොකද්ද තියෙන්නේ. ඊට පස්සේ ඒක අඳුර ගන්නවා. ඒක ගැන චේතනා එනවා. ඊළඟට තමයි අර 11 ආකාරයට ඕක දාගන්නවා. රූපයක් කියලා දැඩිව පිළිගන්නවා. දැඩිව අල්ල ගන්නවා. ඒකට කියනවා උපාදාන කරනවා. නේද? දැඩිව විශ්වාස කරන ගතිය. ඒකට කියනවා උපාදානයි කියලා. දැන් බල්ලා අනිත් බල්ලා උපාදාන කරාට පස්සේ ඒක තියෙනවා ඔබේ ලෝකෙට. ඌ ඉන්නවා. එතකොට පුළුවන් ඌට තරහ ගන්න, ඇලෙන්න, ගැටෙන්න පුළුවන්. දැන් මේ උපාදාන කරගත්තේ ඇත්ත ඇති හැටියට දන්නේ නැති හින්දා නේද? ඒක ඇත්ත ඇති හැටියට දන්නේ නැති හින්දා ඌ දෙයක් පිහිටෙව්වා මුලින් තියනවා කියලා විශ්වාස කරලා. ඒ කියන්නේ මේ අවිද්‍යාව හින්දා සංස්කරණයක් කළා. නොදන්නකම හින්දා බල්ලෙක්ව හැදුවා. මොකද්ද ඌ දෙයක් හැදුවා මුලින්. දෙයක් කියනකොට අර රූපගතිය දෙයක් හැදුවේ. අපි හිතන රූප ගතිය තමයි අපි දැක්කත් නැතත් රූපෙට තියෙන්න පුළුවන්. දැන් බල්ලා හිතන්නේ මේ බලන හින්දා පේන දෙයක් කියලා. ඒක තමයි තියෙන හින්දායි මට පේන්නේ. ඒක මම බලන්න කලින් තිබිලා තියෙනවා මේක. පස්සේ දැනගන්නා මේ දෙයට කනක් තියෙනවා. නේද? බල්ලෙක් කියලා. මුලින්ම හදන්නේ නිකන් මොකද්ද දෙයක්. ඊළඟට දැනගන්නා ඒ පණ තියෙන දෙයක්. සත්වෙක්ව හදනවා, ජීවියෙක්ව හදනවා, තව කෙනෙක්ව හදනවා. දැන් ඒ හදන දේ දැන් දැඩිව උපාදාන කරලා තියෙනවා. එහෙනම්යි ඌ ගැන හිතන්න පුළුවන්. ක්‍රියා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. තරහ යන්නේ තේන්නේ. හරි. දැන් ඔන්න අපි බල්ලා දිහා බලා හිටියොත් අර රූපේ ගැන මොකද්ද කියන්නේ? දැන් බල්ලාගේ ලෝකෙට රූපයක් තියෙනවා. අපේ මානසිකත්වෙට ඒ රූපේ තියෙනවද?
නැහැ.
වතුරේ ඉන්න බල්ලා අපේ මානසිකත්වෙට පිටින් නැහැ නේද? බල්ලාගේ මානසික මට්ටම තමයි පිටින්. තවට දැන් අපිට පේනවා බල්ලාගේ අවිද්‍යාවෙන් කරපු සංඛාරේ මෝ උපාදාන කරගෙන. නේ? රූපය උපාදාන කරගෙන. ඒ රූපේ උපාදාන කරගත්තු හින්දා නේද ඌ දුක් වෙන්නේ? කේන්ති ගන්න. ඒක උපාදාන නොකළම ඌට ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට අහුවෙන්නේ නැහැ ඒක. දැන් අපේ මත්තම ඒ බල්ලා හදාගත්තු ලෝකේ අපිට පිළිගන්නේ නැහැ. ඒ එතෙන්දී ඒ බල්ලට තියෙන අවිද්‍යාවයි සංස්කාරයයි අපිට නැහැ. ඒ අපිට එතන අවිද්‍යාවෙන් සංස්කරණයක් ගොඩ නැගෙන්නේ නැහැ. අපි ඇත්ත ඇටි දන්නේ නැහැ. නේද? ඒත් බල්ලා ඇත්ත ඇටි නොදන්න හින්දා අවිද්‍යාවෙන් සංස්කාරය බල්ලෙක්ව හදන. ඒක හැදුවේ උගේ චේතනාවලින් නේද? හිතේ තියෙන අදහස් වලින් නේද? චේතනා ටිකට තමයි සංස්කාර කියන්නේ. හරි. දැන් ඔන්න උගේ මට්ටමින් හිතන්න. දැන් ඔන්න බල්ලෙක් ඉන්නවා බාහිරේ. වතුරේ. හරි. දැන් අපි යන්න ඕන අවිද්‍යා මට්ටමට. ඈ. ඒකට අවිද්‍යාවෙන් හදපු සංකාරේ ඔන්න දැන් එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා නේද? රූපේ. දැන් ඕකේ ඇත්ත තත්ත්වය මොකද්ද? නාම රූපයක් විතරයි නේද ඕක? හිතේ හැදෙන රූපයක් නේද? එතකොට මේ නාම රූපය තමයි දැන් බල්ලාගේ විඥානයට අරමුණු වෙලා තියෙන්නේ. නේද? විඥානෙන්නේ දැනගන්නේ. දැන් කිත් බල්ලාගේ හිතට අරමුණු වෙන්නේ උකේ මේ හිතේ තියෙන අර චෛතසික ධර්ම වලින් හදපු රූප ගති. දැන් අත්ස ස්වභාවයේ විඥාණයට අහු වෙන නාම රූපයක් ඔතන තියෙනවා. හැබැයි උගේ විඥාණය මුව රවට්ටනවා, මායාවක් කරනවා. ඕක නාම රූපයක් නෙමෙයි. ඇත්තට තියෙන සතර මහා ධාතු රූපයක් කියලා විඥාණය කියනවා. බාහිරේ වෙනම පවතින්න පුළුවන් සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක් කියලා. ඒක තමයි විඥාණයෙන් කරන මායාව. වෙනවා. දැන් බල්ලාගේ විඥාණයෙන් කරන මායාව තමයි මායාව කියන බොරුවක් කියනවා නේද? බොරුවක් පෙන්නනවා ඇත්ත වගේ. ඒක ඔන්න විඥාණයෙන් කරන මායාව තමයි මේ හිතට අරමුණු වෙන නාම රූපය කියලා නෙමෙයි කියන්නේ. ඕක එළියේ තියෙන ඇත්තට තියෙන සතර මහා ධාතු රූපයක් කියලා. හරි. දැන් අපි අවිද්‍යාවෙන් ඉන්නකන් සංඛාරය කරලා ඒක උපාදාන කරනවායි කියන්නේ ඒක දැඩිව පිළිගන්නවා විඥානි කියන දේ ඇත්ත කියලා විශ්වාස කරනවා. මොකද විඥානි කියන්නේ ඔබ හිතට පේන අරමුණ වෙන දෙයක් නෙමෙයි මේ එළිය ඇත්තටම තියෙන දෙයක්. තියෙන නිසා තමයි ඔහොම පේන්නේ කියලා කියනවා. විඥානි. තියෙන නිසායි පේන්නේ. අපි බලන නිසා පේනවා කියලා නෙමෙයි. තියෙන නිසා තමයි අපට පේන්නේ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඔගේ අනිත් පැත්තනේ. බලන නිසා ඉපෙන්නේ. හැබැයි අපි හිත කියන්නේ රැවටිලා ඉන්න හිත කියන්නේ ඒ තියෙන හින්දා තමයි පේන්නේ. ඉන්න හින්දා තමයි පේන්නේ. ඔක විඥාණය කරන මායාව. කවදාවත් පේන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. හැබැයි මායාවට අහු වුණාට පස්සේ ওই දෙක එකක් වෙනවා. පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි එකක් කියලා පිළිගන්න.
කොබලන්නේ කරගන්න.
උපාදානය කරලා රැවටිලා ඉවරයි. එතකොට දැන් අපි පේන දේ තියෙනවමයි තියෙන නිසා තමයි අපිට පේන්නේ කියන ඕක දැන් දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න ඕන. අපිව රවට්ටන දෘෂ්ටියක් අපි මේ සංසාරේ පුරුදු කරපු දෘෂ්ටිගත වීම. පේන දේ තියෙනවමයි කියලා හිතන එක. එහෙම නැත්නම් තියෙන නිසාමයි මේ පේන්නේ කියලා හිතන එක. ඒක තනිකර දෘෂ්ටියක්. මේ විඥානය කියන මායාකාරය කරන වැඩක් ඕක. අපිව දිගටම රවට්ටපු ගති. හරි. මේ පුරුද්දින්ද තමයි අතන දැල්ලක් තියනවනේ කියලා අපිට හිතෙන්නේ. ඔක තමයි ලෝකෙට ඇයිද? ලෝකෙට ඇයිද දැක්ම රැවටිලා දෘෂ්ටියෙන් දකින්න දැක්ක. අපි නුවණින් හිතුවොත් තමයි අර ටිකක් හරි පේන්නේ නෑ ඔය. එහෙම තියන දැල්ලක් නෙමෙයි. මේ මොහොතේ අපේ ඇහැට අරමුණු දැල් වුණ දැල්ල තව මොහතක අරමුණු වෙන්නේ නෑ.
ඒක වෙනස් වෙනසේ පවතින එක.
පවතිනවා කිව්වොත් අහුණා.
අහුණා. වෙනස් වෙනවා
මේ මොහොතේ ඇහැට අරමුණු වෙනකොට ස්වභාවයක් තිබුණා. තව මොහතක අරමුණු වෙන්නේ අර ස්වභාවය නෙමෙයි. එයාම ඒක වෙන දෙයක්. අරකයි මේකේ සම්බන්ධයක්
නැහැ.
වෙනස් වුණා කියලා තර තියෙන දෙයමනේ අරමුණු වෙනවා. වෙනස් වීමන්නේ. මේ මොහොතේ දමිත පතරයකට කලින් අපි ඉස්සෙල්ලා බැලුවහම දැල්ලක් තියනවා කියලා හිතුණානේ. ඒකේ බලන මොහොතේ දැල්ල ස්වභාවය විතරයි. ඒ මොහොතේ තෙල් ටිකකින් වත්තු වීම විතරයි. හරි. ආයේ බලනකොට වෙන තෙල් ටිකක් වෙනව වත්තු වෙනවා. හරි ඒක වෙන තැනක තිබුණ පානක් වගේ. වෙනස් තෙල් ටිකක් වෙනව වත්තු වෙනවා. ඒකට අරකේ මේ පානේ සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ දෘෂ්ටියින්ද අපි සම්බන්ධ
කරගන්න.
ඔය ඉස්සෙල්ලා දැල්ලම තමයි තාම තියෙන්නේ කියන අදහස තමයි අපට දෙන්නේ. ඒ අපි ඒක තහවුරු කරන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒක වෙනස් වෙලා. ඒ තියෙන එක වෙනස් වීමත් උනේ අලුත් දෙයක් හට ගැනීමත්. අලුත් දෙයක් හටගෙන. අරණ තිබුණ එක ඒක නිරුද්ධයි. ඒක ගැන ආයේ කතා කරන්න බෑ. ඉස්සෙල්ලාපත් උනේ දෙල් ටික. ඒ ඉවරයි. ඒ ටික වෙනස් වෙලා මේ එහෙම නෑ. ඒ තිබුණ පත් තුන තෙල් ටිකම වෙනස් වෙලා ඒකයි දැන් පත් වෙන්නේ. එහෙම නෑ. මේ තෙල් ටික විච්චිලා
ඉවරයි.
මේ අලුත් තෙල් ටිකක් තුනින්. මේ අලුත් තෙල් ටිකක් නම් පත් වෙන්නේ අලුත් tire කැලලක් නම් පත් වෙන්නේ මේ දැල්ලට විතරක් කොහොමද කියන්නේ ඉස්සෙල්ලා එක මේ වෙනස් වෙලා ගියා. වෙන්න බෑනේ නේ. ඉතින් අපි මුලා කරගන්න. එතකොට ඒ මොහොතේ හටගන්න දේ ඒ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධයි. ආයි ඒක සම්බන්ධ කරන්න බෑ තව එකකට. හරි. ඒ දැල්ලේ මට්ටම. හැබැයි අපිට ওই දැල්ලේ මට්ටමට නුවණින් තේින්නේ නැහැ අනිත් ඒවා. නේද? එහෙම වෙනස් වෙනවා කියලත් නෙමෙයි ඒකමයි කියලා අපිට හිතෙනවා. මේ ඔය පැදුර දිහා බලුවොත් අපි අර මුලින් වාඩි වෙන ඉලකු පැදුරම තමයි තාම මේ තියෙන්නේ. නේද? ඊට පැයකට විතර කලින් තිබුණ පැදුරම තාමත් ඒ විදිහටම තියෙනවා වෙනස් වෙනවා. මොකද ඒ වෙනස් වීම දකින්න හැකියකුත් නැහැ. දැල්ලේ නම් පොඩ්ඩක් වෙනස් වීම හරි දකින්න පුළුවන්. ඌලඟට හරි හෙල්ලෙනවා. මේ අනිත්‍යනේමයි අපිට කොහෙත්ම වෙනස් වීමක් දකින්න ශක්තියක් නැහැ. ඇත්තටම වෙනස් වීමක් නෙමෙයි මේ බලන මොහොතේ හට ගැනීමක් තියෙනවා. අවසානයේ මේ ඇහි ක්‍රියාකාරීත්වය අඳුර ගන්නවා. ආයතනයක් කරන්නේ මොකද්ද කියලා නුවණින් දකින්න. දැන් ඔන්නෝව දකිනකොට අර සම්මත ලෝකෙන් දැක්ම දැක්ක දැක්ම නෙමෙයි. ලෝකයාට අයිති දැක්ම නෙමෙයි. සසර යන ලෝක දැක්ම නෙවෙයි. ලෝකෙන් මිදෙන දැක්ම, ලෝකෝත්තර දැක්ම. ලෝකේ ඉක්මවා යන දැක්මට එන්න නම් ඔන්නෝව බලන්න ඕනේ. ඊ දැක්ම එනකොට ඔයකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. රූපේ ඉක්මම යන දැක්ම ගන්න පුළුවන් ඒක හැම ප්‍රඥාවත් එක්ක එදෙන එක. සම්මත ලෝකෙට පුරුද්දට ඒ දකින්න දැක්මෙන් ඕව දකින්න බෑ. කොහොම දෙයක් පෙන්වන්න තමයි දැන් ඔන්න පෙරණෝය සූවිරු ධර්මතාවය බුදුරජාණන් වහන්සේ එන්න ලබන. මේක සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ. බුදු කෙනෙක්ම පැහැදිලි කරලා ප්‍රකාශ කරන දෙයක්. නුවණින්ද ඒක තමයි අපි මේ ධර්මයේ අහන්න ඕන. ඒක නුවණින් විමසන්න ඕන. අහන දේ නුවණින් විමසන්න. මොකම හිම වෙන්න පුළුවන්. ඒක හැබැයි ලෝකෙට අයිතියකින් අහලා හරියන්නේ නැහැ. ලෝකෝත්තර දහමක් එක්ක දහම එක්ක බලන්න ඕන. නැත්නම් ලෝකෝත්තර දහම කියා දෙන අයත් එක්ක තමයි ඒක සාකච්ඡා කරන්න ඕන. නැතුව වෙන තේරුම් ගන්න විදිහක් නැහැ. ඒකෙදි දැන් අපි හොයන්න වෙනවා මේ මෙච්චර කල් අපිට ඇහැ කියපු දේවල් ඇත්තද? මේකත් නරම නර බල්ලා කියන කතාවත් ඇත්ත වෙනවා. වතුරට එන බල්ලෙක් ඉන්නවා කියන්නේ. මේ පේන නිසානේ ඉන්නවා කියලා හිතන. අපි පේන නිසා තියනවා තියනවා කියලා හිතනවනම් ඇහැ කියන කතාව විඥානය කියන කතාව ඇත්ත වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ විඤ්ඤාණය විශ්වාස කරන්න එපා එයා මායාකාරයි. එන්න අපිට ලේසි වෙන්නේ උපමා ටිකක් දෙන්න. විඤ්ඤාණය උපමා කරනවා මායාකාරය. ඔබ දෙන්නේ අපිට අර නොමනින් දකින්න. මොකද අපි මෙච්චර කල් මායාකාරය කියන දේ ඇත්ත කියලා හිතන්. පේන දේ තියෙනවා. විඤ්ඤාණය කියන්නේ ඕකනේ. පේන දේ එළියේ තියෙනවා කියන එක තමයි විඤ්ඤාණය කියන්නේ. තියෙන හින්දා තමයි දැන් අපි ඉතින් නුවණින් හිතන්න ඕන ඇත්තටම ඇහැට පේන දේවල් මේ තියෙන නිසාමද පේන්නේ. ඇහැට පුළුවන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද කියලා දැන් නුවණින් හොයන්න ඕන. මොකද්ද ඇහැට කරන්න පුළුවන් දේ? මේ ඇහැ හැදිලා තියෙන හැටි ඇහි පාචයක් තියෙනවා. ඕකෙන් මේ ඇහැට ගෝචර වෙන වර්ණ ටික අරගෙන ප්‍රතිබිම්බයක් හදන එක තමයි ඇහැට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බැහැ නේද? එතකොට ඊළඟට බලන්න ඕන විඤ්ඤාණයට මොකද්ද කරන්න පුළුවන්? මේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය දකින එක තමයි විඤ්ඤාණයට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් විඤ්ඤාණයට කරන්න බැහැ. ඇහැ නිසා හටගන්න විඤ්ඤාණයට කරන්න පුළුවන් මේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බයකට නම දෙනවා ප්‍රසාද රූපය කියලා. ඇහැ නිසා සකස් කරලා දෙන ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාදේ හදන චක්කු ප්‍රසාද රූපේ. ඕක දිහා බලන එක විතරයි චක්කු විඤ්ඤාණයට පුළුවන් නේද? චක්කුඥානෙට බෑනේ එළියට ගිහින් බලන්න ඇහැ පැත්තට තියෙන. එහෙම පුළුවන් වුණා නම් ඒකට චක්කුඥානෙ කියලා කියන්නේ. නේද? එතකොට මේ ඇහැ සංවේදී වෙන වර්ණ ටික අරගෙන වර්ණ කරාසේ තියෙන ටිකක් අරගෙන ඇහැ ඔන්න මොකද්ද උ හදනවා. අර ලෙන්ස් එකකින් ප්‍රොජෙක්ට් කරනවා වගේ චිත්‍රපටි බලන්න දිහාම නේද? සිනමා හෝල් එකේ මොකද වෙන්නේ? අර ලෙන්ස් එකක් තියෙනවා, පටිය කරකිනවා, ලයිට් එකක් දාලා අර ලෙන්ස් එකෙන් ප්‍රොජෙක්ට් කරනවා තිරයට. එතකොට ප්‍රොජෙක්ට් එකට කරන්න පුළුවන් ඔච්චරනේ. එයා දන්නේ නැහැ නේ මම මොනවද ප්‍රොජෙක්ට් කරනවද කියලා. නේද? කතාවක් ගැන දන්නේ නැහැ. කතාව හදන්නේ කවුද? බලන අය. අර తిරේ වැටෙන ටිකව තියා බලාගෙන බලන අය තමයි කතාව කියන්නේ නේද? ඈ? දැන් ටීවී එක දිහා බලා හිටියනේ මැච් එක නේද? ටීවී එක දන්නවද මම මේ මේවා මේවා පෙන්නනවා මේගොල්ලෝ දැන් මෙතන රිලැක්ස් කරනවා පෙන්නනවා කොහොමද නැහැ ටීවී එකේ හැකියාව මොකද්ද කියලා දැන් අඳුරගන්න ඕනේ ටීවී එකේ හැකියාව මම වර්ණ සටහන් ටිකක් පෙන්නන එක ප්‍රොජෙක්ට් කරන එක හරි ඒ වගේ තමයි ඇහි හැකියාව ඒ වගේ සටහන් ටික හදලා දෙන එක හරි ඒ සටහන නිකන් සටහන් මාත්‍රයක් විතරයි. ඒකේ තියෙන අර පටවියාපෝ තේජෝ වායු ගැන. නෑ. සටහන් මාත්‍රයක් විතරයි. ඒකට ඕක තමයි විඥාණයට අරමුණු වෙන්නේ. ඒ විඥාණයට කියනවා නම් කියන්න පුළුවන් මේක මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ මේ වර්ණ ගොඩක් කියන එක විතරයි නේද? හැබැයි විඥාණයේ මැජික් කාර්ය මායාකාරය. ඔය තියෙන ටික අරගෙන තවත් මොනවද උ ටිකක් එකතු කරලා අපිට කියන කතාව තමයි එළියෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ දේ අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. අර 11 ආකාරයකට තාම. ඒක හොඳ දෙයක් නරක දෙයක් දුක් තියෙන දෙයක් ළඟ තියෙන දෙයක් කොහොම ඒවටත් වර්ග කරලා තමයි අපිට දෙන්නේ. ඒක කැමති වෙන්න දෙයක් අකමැති වෙන්න දෙයක් තරහ ගන්න දෙයක් ආස කරන්න දෙයක් නේ දෙයක් හදනවා විතරක් නෙමෙයි ඒක ගැන අදහස් ටිකකුත් එක්ක අපට දෙන්න. ඒක තේරුම් ගන්න ඕනේ මේ මැජික් කාර්යයගේ වැඩ. මායාකාරය මමලා පෙන්නන ටික. ඕක විශ්වාස කළොත් ලෝකෙට අහුවෙනවා. ලෝකෙට අහුවෙනවා කියන්නේ මායයට අහුවෙනවා කියන්නේ. මේ ඇහැ හැම ඇහැ කන කියන ඒවා මායාවේ උපකරණ කියලා කියන්නේ. ඒ අපිව රවට්ටන්න දීලා තියෙනවා. ලෝකෙට අහු කරන්න දීලා තියෙනවා. එතකොට මේ ඇහැට කරන්න පුළුවන් දේ නුවණින් දැක්කේ නැත්නම් වෙන්නේ අපි යහුවගෙන දන්නේ ආ ඉදී මෙහෙම දෙයක් තියෙනවනේ. කියලා ඒක අල්ල ගන්නවා. ඒක එක්ක එක්ක ඇලෙනවා එක්ක තරහ ගන්නවා. හරියට අර වතුරට ගුණ බල්ලවද. නම් බල්ලකලේ තැහැ හදලා දීපු දේ නේද බල්ලගේ විඥානේ දැක්කේ. විඥානේ තමයි බොරුව කිව්වේ. ඔහේ එළියේ ඉන්න බල්ලෙක් කියලා. නේද? දැන් විඥානේට හැකියාව තියනවාද ඇත්තටම එළියට ගිහින් බලන්න අපි බල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. නෑ. විඥානේටත් පුළුවන් ඇහැ හදලා දෙන දේ දකින්න විතරක්. ඒ දිහා බලාගෙන එයා කතාවක් කියන. කියන්නේ ලෝකෙ ගැන. ඔන්න බලන්න දැන් විඥානෙට අරමුණු වෙන්නේ ඇත්තපත්තේ තමයි නාම රූපයක් විතරයි. නාමික රූපයක් විතරයි. හිතා ගන්න රූප ගතියක් විතරයි. හැබැයි අපිට තියනා කියලා කියන්නේ අපි රැවටෙන හින්දා ඒක සතර මහා ධාතු රූපයක් කරලා බාහිරේ තියෙන එළියේ තියෙන රූපයක් කරලා තමයි අපිට පේන්නේ. හරි. ඒ රූපේ මේ අත්දකින්නට වඩා ගොඩාක් විස්තර තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඔන්න දැන් ඇහැ නිසා දැනගන්න පුළුවන් හරිනම් ඒකට අදාළ වර්ණ සටහන් ටික විතරනේ. ඇහැ නිසා දැනගන්න පුළුවන්. දැන් ඒකට අදාළ ශබ්ද ටිකක් දැනගන්න විදිහක් නැහැ නේ. ඒකට අදාළ මොනවාද ගඳ සුවඳක් දැනගන්න බෑනේ ඇහි. නේද? ඒකට අදාළ රසක් දැනගන්න බෑනේ ඇහෙන්. ඊළඟට ඒකට අදාළ පද ගතිය ස්පර්ශ කළොත් මොන විදියට දැනෙයිද කියන එක ඇහෙන් දැනගන්න බෑනේ. පැහැදිලිද මම කියන දේ? ඔව්. ඇහෙන් දැනගත්තා නම් දැනගන්න පුළුවන් ඒකේ වර්ණ ස්වභාවය විතරයි. අපි නිකමට හිතුවොත් එළියේ තියෙනවාම කියමුකෝ. ඇහෙන් කියන කතාව ඇත්ත නම් ඒ තියෙන දේ වර්ණ ස්වභාවය ගැන අදහසක් විතරයි නේද ඇහැට දෙන්න පුළුවන්. හැබැයි බලන්න අපි පිළිගන්න දේ. දැන් අර ඉස්සෙල්ලා ගෙනාපු තේබුණ වෙලාවේ වඩේ එහෙම ගෙනාවනේ. නේද? දැන් වැඩයක් දකිනකොට ඇහැණි වැඩ කළි. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? වර්ණ රකන ආනන්දන එක විතරයි. හිත කිව්වේ මොකද්ද? අන්න එළියේ වැඩයක් තියෙනවා. ওই ටික කිව්වේ ඇහෙන් දැකීමෙන් පමණයි. නේද? තාම කාලා බැලුවෙත් නැහැ, සුගඳ බැලුවෙත් නැහැ, අල්ලලා බැලුවෙත් නැහැ. ඇත තියෙනවා දැක්කා විතරයි. දැන් ඔය රූපේ එනකොට හිතට ආව දේවල් ටික බලන්න. ඔය වඩේ මේ වගේ සුවඳක් ඇති. ඔය වඩේ මේ විදිහේ රසක් ඇති. ඕක ඇල්ලුවොත් හදගතියක්, සමහරක් රසුණෙත් ඇති. සීතලද දන්නේ නැහැ. ඔය ඔක්කොම කියලා ඉවරයි. අනිත් ආයතන වලින් කරන වැඩෙන් දැන් කරලා ඉවරයි. ඔන්න බලන්න අපි කොච්චර මුලා කරනවාද කියලා. සිද්ධ වුණේ ඇහින් දැකීම. වර්ණ ඡායාව වරන් දුන්නා විතර. ඔව් කාලක් ඉවරයි. වැඩේ රස දැනගෙන ඉවරනේ. නේද? සුවඳ දැනගෙන ඉවරනේ. දැන් රස දැනගන්න පුළුවන් ද දිවේ ගෑවෙන්න කලින්? ඇහැට පුළුවන් ද රස දැනගන්න? නැහැ. ඈ? ඉතින් කියලා ඉවරයි. අන්න බලන්න සංස්කරණය කොච්චර බලවත්ද කියලා. මැජික් කාර්යය කොච්චර බලවත්ද කියලා. අපි අහුවෙලා අපි දන්නේ නැහැ. ඇහැ නිසා අපි රැවටෙන ගතිය වේ. ඇහෙන් විතරයි දැන් මූලික සංඥාව. ඒ කියන්නේ අපි තුලට ගත්තු. අර ෆෝන් එකේ ඉන්කමින් කෝල් එක වගේ. ආවේ මෙච්චරයි. අමුත් කවින් තියනවා නැහැ. ඉන්කමින් පොඩි දෙයයි යන්නේ. අර කන්ද කෙන්ද කන්ද කරලා තමයි එළියට දාන්නේ. ඔව්. පොඩි වර්ණ සටහනක් අරගෙන ඔකට එකතු කරනවා, රස එකතු කරනවා, තද ගතිය, මෙලෙක් ගතිය ඒවා, රස්නේ සීතල එකතු කරනවා, සුවඳ එකතු කරනවා. අනිත් ආයතන වලින් අත්දකින්න බල ඔක්කොම ටික ඔබට එකතු කරනවා. එකතු කරන්නේ ඔකේ ලස්සන වැඩේ කියන්නේ මේ අත්දැක්ක මේ ප්‍රොජෙක්ට් උනේකටත් නෙමෙයි. එළියේ තියනවා කියලා හිතෙන්න මවපු රූපෙට තියනවා කියලා විශ්වාස කරන රූපෙට සංස්කරණයට
දනොත් වැඩේ මහිලා බේනවා.
තව වැඩයක් කන්න ඕනවා. දැන් ඒ ආයතන ආයයි උපද්දන්න ඕනේ. හැකියාව හදලා
තියෙනවා.
ඒක විඥාණය කරලා. අප විඥාණයෙන් කරන මායාව ඊට පස්සේ අපි තණ්හාවෙන් තව තව වතුර ගන්නවා. තණ්හාවට කියන්නේ වතුර කියලා. සෙනෙහෝ. තණ්හා සිනේහෝ. මේ තණ්හාවෙන් තමයි මේක තව තව පෝෂණය කරන්නේ. එතකොට ආයේ ආයේ ආයතන උපදින්න හිතෙනවා. අර ඒ වැඩේ අත්දකින්න දැන් ඔන්න ඔය රැවටීම අඳුරගන්න කියලා තමයි කියන්නේ. ප්‍රඥාවෙන් දකින්න ලෝකෙට අහුුණොත් මතක තියාගන්න මායයට අහුුණා. වැඩේ ගන්න හිතලා කියන්නේ දැන් මායයට අහුුණා. මේ තණ්හාවෙන් ගෙනියනවා ලෝකෙ. කර්ම කරනවා. ආයේ ආයේ ආයතන උපද්දන. ආයතන උපද්දනවා කියන්නේ සසර යනවා. ආයතන උපද්දන්න ආසාවයි ඔය හටගෙන. ඒ උපද්දන්නේ මොකටද? අර එළියේ තියනවා කියලා හිතපු දේ අද්දා. දැන් ඒක එන්නේ එළියේ තියනවා කියලා වුණ මුලාව තමයි ආරම්භය. හරියට අර වතුරට ඉබෙන බලන්න. අන්න මොකද්ද ඕ දෙයක් එළියේ තියනවා කියන පොඩි දෙයකින් පටන් ගන්න. ඊට පස්සේ තමයි ඒක අඳුරගන්නේ. අරවා මේවා සේරම කරන්නේ පරණ අද්දකේන් ටිකක් අවුස්සලා අරන් ඒකට හරියන ටික දාලා 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 සම්සම් කරලා ගන්න. ඒක අපි ඡායාව විතරයි ආවේ. ඈත දකින්නකොට නේද? එහෙන් අරන් දුන්නේ ඡායාවක් විතරයි. හරියට අර වතුර ටේබුල බලලා ඡායාව දැක්කා වගේ. අපේ එහෙන් අරන් දුන්නේ මේ ඡායාවක් විතරයි. ඊට වඩා දෙයක් ඇහෙට කරන්න බෑ. ඒකට අදාළ සටහනක් හදලා දෙන එක විතරයි ඡායාවක් නේද? ඒකට ඉතුරු ටික ඔක්කොම දැන් හිතෙන් දැම්ම. ඒකත් කමන්නේ හරි ඒ ඡායාවට දානවා කියලා හිතාගත්තා නම් එහෙම නෙමෙයි මේ එළියේ තියෙන සතර මහා ධාතුවෙන් හදපු අපි දැක්කත් නැතත් තියෙන පුළුවන් එකක් මවාගෙන ඕකට තමයි ඔක්කොම දාලා තියෙන්නේ. මම ලෝකයක් හදනවා නේ රූපේ හදනවා. නාම රූපයේ ඇත්ත දැක්කේ නැති වුණහම අපි බාහිර රූපයකට අහු වෙනවා. සතර මහා ධාතු රූපයකට අහු වෙනවා. අනේ දැන් නාමයයි රූපයයි වෙන් කරනවා කියන්නේ මොකක්ද? දැන් නාම ගොඩක් මෙතන මේ සිද්ධ උනේ හිතේම ඇති වෙන දේවල් ටිකක්. දැන් ඔය හිතෙන් හදපු ඒවා ටික කාටවත් වෙන කෙනෙකුට පේන්නේ නැහනේ. තමන් හදපු වැඩේ තමන්ටමයි ඒක රස තමන්ට දැනෙනවා. නේද? හිත විඳින්නේ තමන්ට. තව කෙනෙකුට විඳින්න බෑනේ ඔයා. දෙකපු හිතෙන් හදපු රස නේද? දැන් මේ හිත මේ රස ඕකේ තියනවා කිව්වට ඒක තමන්ගේ ලෝකෙට විතරයි ඒක තියෙන්නේ. තව කෙනෙකුට අත්දකින්න බෑ. අනිත් එක ඒක තමන්ම හිතෙන් හදාගත්තු දෙයක් විතරයි. ඔය ලෝකේ දැන් තමන්ගේ හිතෙන් හදන දෙයක්. බුදුහන්දරෝ පෙන්නනවා ලෝකේ තියෙන්නේ එළිය නෙමෙයි. තමන් තුල. තමන් තුنين ඕක බලන්න. ඒකට ලෝකේ දකින්නත් පුළුවන්, ලෝකේ හටගන්නේයි කියලා දකින්නත් පුළුවන්. ලෝකේ Nirodhe දකින්නත් පුළුවන්. මේ හටගන්න හේතු ටික ඉදුන්නේ නැත්නම් හටගන්න Nirodha. Nirodha කරන මාර්ගයක් දකින්න පුළුවන්. ලෝකයයි ලෝක සමුදයයි Nirodhayi මාර්ගයයි ඔක්කොම මේ හිත ඇතුලේ තියෙන. හරි. ඕක දකින්න කෙනා තමයි ඔන්න ඔය අවබෝධ ගන්න එක්කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙනවා. ওই සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා රැවටෙනවා නේද කියලා ඔන්න පෙන්වනකොට රැවටීමෙන් මිදෙන්න විදිහක් හොයාගන්නවා. මේ මාර්ගය ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර අවබෝධය ගන්න මාර්ගය වැඩෙන්නේ. හැබැයි ඒක වෙන්නේ ওই දැක්ම ආපු කෙනාට විතරයි. වෙන කෙනෙකුට බෑ. තේරුම් ගන්න මාර්ගඵල ලබන්න පුළුවන් ලෝකෝත්තර මාර්ගයේ වැඩුවොත් විතරයි. ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආපු කෙනාට විතරමයි. ලෝකෝත්තර දැක්ම. මේක බුදුහාමුදුරුවෝ කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන දැක්මෙන් සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති වුණාම තමයි එතනින් එහා ගැන කතා කරන්නත් පුළුවන්. ඔය දැක්ම නැතුව සෝවන් වුණා කියන එක වෙන්න බැරිද? හරි. ලෝකෝත්තර කියන්නේ මොකද්ද කියලාවත් අවබෝධයක් නැතුව සෝවන් වෙනවා කියන එක වෙන්න බැරිද? හැබැයි අවබෝධය ඇතුව වෙන්න පුළුවන් දෙයක්. මේකත් කියනවා. ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා කියන එක තමයි සෝවන් වීම කියන්නේ. ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනවා. සෝතය කියන්නේ නිවන කරා යන මාර්ගය. ඒකට පැමිණෙනවා. සෝතාපන්න. ඒකට තමයි සෝවන් වෙනවා කියන්නේ. ඒකට ඔය හරියට ඔය දැක්ම ඇති කර ගැනීමමයි සෝවන් වීම කියන තව විදිහට. අරිෂ්ඨාංගික මාර්ගයට වැටෙනවා. අරිෂ්ඨාංගික මාර්ගය කියන්නේ නිවන කරා යන මාර්ගය. ඒකට වැටෙනවා. ඵල ලැබුවා වෙන්න අවශ්‍ය නැහැ. මාර්ගයට වැටීමම ඒකට කියනවා සෝවන් වෙනවා කියල. හරියට. දැක්කෝ. සෝතාපන්න වෙනවා කියන නැත්නම් ආර්යකන ආර්ය මාර්ගයට වැටෙනවා. නිවන කරා යන ලොක් නැත්නම් ලෝකෙ නිදන මාර්ගයට වැටෙනවා. එහෙම කෙනාට තමයි අර වැඩි වුණොත් ආයේ තව හත් වාරයි උපදින්නේ කියලා කියන්නේ. හරි ඊට කලින් ලෝකෙ නිදේ. ඉතින් ටික සම්පූර්ණ වෙනවා ඒ දැක්කම. ඔන්න ඕක කරන්න තමයි මේ බුදු දහම අහන්න නුවණින් විමසන්න කියන එක කියලා. ධර්මය අහන්න නුවණින් විමසන්න. ඒකට මේ ලෝකෝත්තර පැත්ත නැත්නම් මේ සම්මා දිට්ඨිය නැත්නම් ඒක නියම බුදු දහමකුත් නෙමෙයි කවුරු මොනවා කියලා. ඒකත් තේරුම් ගන්න. නුවණින් දැක්ම තුලින් තමයි ඔය තේරුම් ගන්න තියෙන්නේ.
අහින් තමන් විසින්ම අවබෝධ කරගත්තද යන්න.
තමන් විසින්ම අවබෝධ කරන්නත් පුළුවන්. ඒක ඒ ධර්මයේ තියෙන ලක්ෂණ ටික ඒහි පස්සිකයි කියන එක. මේක ඉන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. සම්දිත් එක තමන් තුළින්ම දකින්න පුළුවන් දෙයක්. වෙන කෙනෙක් දැකලා කියන කතාවක් නෙමෙයි. තමන් මාක නොමනින් මෙනෙහි කිරීම තුළින් දකින්න පුළුවන් දකින්න ඕන දෙයක්. ඒක වෙන කෙනෙක්ගේ අවබෝධයෙන් හින්දා කතා කරනවා නෙමෙයි තමන්ගේ අවබෝධය තුළින්ම කතා කරන්න පුළුවන් දෙයක්. අවබෝධයට කාලයක් ගත වෙන්නේ නැහැ. ඒක හරියට මෙහෙ කළා නම් එතනම ඒක දැක්ක. අකාලිකයි. නයි ධර්මයේ ගති ටිකක් තවයි තියෙනවා සම්මා දිට්ඨියේ. ඒකම පේනවා ඇති ඔය දැක්ම නැත්නම් ඒවයි අඩුපාඩු තියෙනවා. ඔබට ගැලපෙන්නේ දාදාහකාවද නාම රූපය කියන එක. නාම රූප පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න කියනවා. නාමයේ රූපයයි වෙන තිරසින්දම දකින්න ඕනේ. මොකද්ද මේ ඇත්ත ඇති හැටිද දකින්න කියන එක. නාම රූපය තේරුම් ගන්න කෙනා තමයි නිවන් මාර්ගයට වැටෙන්නේ. ලෝකයෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ. සම්මත ලෝකයා දකින ලෝකෙයි ඇත්ත ඇති හැටි මොන දෙයක් මොහොම හිතුණට මෙහෙම දෙයක් කියන දැක්මකට පෙර සම්මත ලෝකයා රූප කියලා හිතන එකේ නිකන් නුවණක් එන අර බල්ලා වතුරට එබිලා තියනවා කියලා හිතන රූප වගේ නියුවා. මේ ආයතනයක් නිසා නම් අපි දැනගෙන තියෙන්නේ ඒක එළියේ තියෙනවා කියලා. මම වතුරට වෙන බල්ලගේ මානසිකත්වයෙන් හදපු ලෝකයක් තමයි ඕක. කියන දැක්ම එන්න ඕනේ. දැක්ම තමන්ට දදා බලන්න ඕනේ. ආයතනයක් වැඩ කරනකොට එළියේ රූපයක් තියෙනවා කියලා හිතුවනම් මායාවට අහු වුණා. එළියේ දෙයක් තියෙනවා කියලා හිතුණා නම් මායාවට අහු වෙනවා. ලෝකෙටයි දැක්මට අහු වෙනවා. කියන්නේ ලෝකේ යන වැඩේ කරන්නේ. ඒක අනිත් පැත්තට බැලුවොත් ලෝකෙන් මිදෙන මාර්ගේ වැඩේ. අපි පුරුද්දට ලෝකෙට අහු වෙනවා. නුවණින් පුළුවන් ඒ අහු වුණ දේ මෙහෙම මුලාවක් කියලා පෙන්නන එකමයි ඊළඟට මාර්ගයේ වැඩිමයි. අනිත් සැරේ ඔක හිතට මතක් කර කර දෙන්නවා. මේ හිතුණට මෙහෙම රැවටීමක්. මෙහෙම හිතුණට මෙහෙම රැවටීමක්. ඔතන තේරුම් ගන්න දැන් අපි එක ආයතනකින් ගන්න දැන් ඇහෙන එකනේ විස්තරනේ වර්ණ සංඥාවක් කරගෙන අපි හදන රූපේ වර්ණ සංඥාව විතරක් නෙමෙයි අනිත් සංඥා ටිකක් තියෙනවා. අනිත් ආයතන වලින් අත්දකින්න ඕන සංඥා ටිකක් දාලාමයි අපි හදන්නේ. ඒ හින්දා මේ හදන්නේ අනිත් ආයතන වලට සමුදයක්. අනිත් ආයතන උපදින්න හේතු ටිකක් මේ හදන්නේ. එදී මේක තියෙනවා කියනකොට. එහෙන් දැකලා එළියේ දෙයක් තියෙනවා කියන දැන් අර වඩේ ඡායාව දැකලා එළියේ වඩේ හදනකොටම ආයතන හයත් එක්ක අත්දැකීම් ටිකත් එක්කමයි අරක
හදන්නේ.
සුවඳ දැනුණත් දැන් ඒක අනිත් ආයතනෙන් කරන්නෙත් ඔය ටික. දැන් එහෙන් කරන වැඩේමයි නම මෙහෙට ගේන්න කලිනුත් අර ඒ වඩේ සුවඳක් ආවනම් දකින්න ඕනක් නැහැ. ඒත් හදනවා අරහෙ තියෙන වැඩයක් ඒක එහෙන් දකින්නත් පුළුවන් කාලවලත් පුළුවන් අල්ලන්නත් පුළුවන් නේද? එක ආයතනයක් ඇති අපිට බාහිර රූපයක් හදන්න අනිත් ආයතන වලින් අත්දකින්න ටිකක් එතන
මේ වචනවල
ඉන්කමින් එක තමයි ලෝකෙට ඇති දෙ. ඉන්කමින් එක බොහොම සුළු දෙයක්. එක සංඥාවක් විතරයි ඉන්කමින්. එතකොට ඒ සංඥාව වන්න තේරුම් ගන්න බුදුහාමුදුරු ආය උපමාව දෙනවා. ඒ සංඥාව මිරිගුව. ඕකට අදාළ දේ එළියේ තියෙනවා කියලා හිතන්න එපා. හිතුවත් අහු. මිරිගුව මිරිගුව හැටියට දකින්න. එතන නවත්තගත්තොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. හරි. මේ ආයතන හැට පුළුවන් සංඥා ටිකක් අරන් දෙන්න විතරයි සංඥාව උපමා කරනවා. ඒකත් තේරුම් ගත්තත් ඕක දකින්න පුළුවන්. මේ සංඥා මිරිඟුවක්. මේ සංඥා මිරිඟුවක්. දැන් මිරිඟුවට සතර මහා ධාතු දාන්න යන්න එපා. මිරිඟුව දැක්කහම සතර මහා ධාතු වතුර හදන්න යන්න එපා. වතුර වගේ පේනවා විතරයි මිරිඟුව. වතුර තියෙනවා කියුවත් අහු වුණා. නේද? මිරිඟු ස්වභාවේ අවබෝධ කරගන්න. කවට ආර තිරිසන් සතාගේ தත්තේටපත් වුණා. මිරිඟුව දැකලා වතුර කියලා කියලා දැන් මොෝහය. ඒ මට්ටමට අපිත් යනවා. ඒ කියන්නේ ලෝකයාගේ මට්ටමට අහු වෙනවා. සංඥා මිරිඟුව කියලා දැක්කනම් ලෝකෙ ඉක්මවා යනවා. රූප ලෝකෙ ඉක්මවා යනවා තව විදිහකට. මෙච්චර කල් විශ්වාස කරපු රූප වලින් මිදෙනවා. ඕක වඩන්න පුළුවන් නම් රූප ලෝක වලින් මිදෙනවා කියන්නේ අනාගාමී නකන් යන්න පුළුවන්. උපලෝකණය. මේ කාම වස්තු වලින් වෙයි මිදෙන. ඒ එළිය හදන ඒවට කියනවා කාම වස්තු කියලා. මොකද ආයතන පිනවන්න හදන දේවල් වල. නැහැ කන්නේ අපේ දිව ශරීරයේ පිනවන්න දේවල් නේ හදන්නේ. ඒකට කියනවා කාම වස්තු කියලා. ඕක තව පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ ලස්සනට මේ ඔය ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක්. යානි චිත්‍රානි ලෝකේ. චිත්‍ර ගොඩක්. මේ මිනිස්යාගේ හිතේ තියෙන සංකල්ප ටික තමයි ඔය මේ රාගය, කාමය වෙන්නේ. චිත්‍ර ටික දිහා බලන්න. චිත්‍ර ටිකක් තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මනුස්සයාගේ කාමය කියන්නේ මේ හිතේ සංකල්ප ගොඩකින් හදන රාගයක්. අර චිත්‍ර ටික. චිත්‍ර ටික කියන්නේ ආයතන වලින් හදලා දෙන චිත්‍රනේ දැන් ඒක පැහැදිලි නේ. චිත්‍ර සටහන් වල. තමයි ලෝකය කියන්නේ චිත්‍ර වල. චිත්‍ර ටික තියෙන රූප හදන. චිත්‍ර ටිකේ චිත්‍ර ටික විදිහට දකින්න. අන්නේකට කියනවා දිත්තේ දිත්ත මත්තන් කියලා. චිත්‍රයක් වෙනවා ඒ චිත්‍රයක්. ඒක චිත්‍රයක් කියලා දකිනවා. ඒකට කනවන්නේ නැහැ එළියේ තියෙන වඩේ. ඒක චිත්‍රයක්. අනිත් එක දාන්නේ නැහැ ඕක එළියෙන් තියලා. ලෝකේ හදන්නේ නැහැ. ඒක ලෝකට අහු වෙනවා. එන්නා එතකොට දැකීම දැකීම විතරක් වුණා නම් වැඩයක් හදන්නේ නැහැ. චිත්‍රයක් කියලා. ඇහැ හදලිපු චිත්‍රයක්.
ඇහැ පානින් ගන්න.
ඇහැ පාලනය කරනවට වඩා ඇහැ හදන්න නැතුව හිටියම හරි. ඇහැ හදන්නත් අපිම. ඇයි ඒ එළියේ දෙයක් තියෙනකොට ඒකත් දකින්නනේ ඇහැම. හේ. එළියේදී
ඒක තේරුම් ගන්න අවශ්‍ය නැහැ.
ඒක තේරුම් ගන්න එක. ඇහැ ඒකක් කියන එක නම් සමාධියක් කියනවා. ඇහැ කියන්නේ මොකද්ද? ඇහි සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකක්ද? මොකක් සම්බන්ධයි? ආයතනේ තේරුම් ගන්න.
මහාජාන සූත්‍ර දීගණිකායේ
ඔව්. දීගණිකායේ පළවෙනි එක. කියවන්නම වටින සූත්‍රය. ඒ ටික මම විස්තර කළේ නෑ අර සලායතනේ නැතුව. මම සලායතනේ වැඩක් නෑ මොකද සලායතනේ ලබින්න එක නෑ. ඒකෙන් කෙලින්ම යනවා නාම රූපයෙන් පස්සේ. ඒ ටික කියවලා බලන්න. ගැඹුරුයි හැබැයි දැන් තේරුම් ගන්න පුළුවන්. මම ප්‍රශ්න හතරක් අහනවා ඒක. නාම රූපයයි නාමයයි රූපයයි ගැන. කියවලා බලන්න. ඒ ප්‍රශ්න හතර කෙටියෙන් කිව්වොත් මොනවා හරි හේතු හින්දා නාමයක් පනවනවද? හරි. ඒ හේතු යෙදෙන්නේ නැතිකොට දැන් නාමයේ පනවන්න හේතු යෙදෙන්නේ නැතිකොට රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්. ඒ රූපේ ඔව්. නාමයක් නැත්නම් රූපයක් ගැන මේක සම්බන්ධ කරගන්න පුළුවන් ද වගේ එකක් අහන්න. නාමයක් පනවන්නේ නැතිකොට. ඒක බහැයි කියන්නේ. මොකද අනිත් පැත්ත තමයි ඊට වඩා පහසෙන් තේරුම් ගන්න. මොකක් හරි හේතුවින්ද අපි රූපයක් පනවනවා කියන්නේ? අන්න ඒ හේතු ටික යෙදෙන්නේ නැතිකොට. දැන් රූපයක් පනවන්නේ නැහැ. එතකොට ඒ නාමයක මේ පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්. දැන් රූපෙට ගැටෙන විදිහක් වෙන්න පුළුවන්ද කියලා හන් එතකොට බැහැ කියනවා. එහෙම එහෙම ප්‍රශ්න කරනවා ආනන්දහම කිව්ව මේ බුදුහාමුදුරුවෝ. එතන නෑ කියනවා. ඊළඟට කියනවා මොනවා හරි හේතුවින්ද එහෙනම් නාමයක් හෝ රූපයක් හෝ පනවයිද? ඒ හේතු නොයදෙන කල්හි. අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද? එකක්ද. ඊළඟට අහනවා එහෙනම් නාම රූපයක් මොනවා හරි හේතුවින්ද නාම රූපයක් පනවනවා නම් ඒ හේතු යෙදෙන්නේ නැත්තම් පස්සයක් වෙන්න පුළුවන්. හේතු. පස්සේ ඇති වෙන හේතු වෙන්න. නාම රූපයේ හරියාකාරව තේරුම් ගත්තොත් ඒ නාම රූප පනවන්නේ ඒතර පස්සයක් වෙන්න බැහැ. බාහිර රූපේ පැනෙන්නේ නැත්තම් ආයතනයකට ගැටෙන්න බැහැ. පස්සයක් වෙන්න බෑ ඒකට. පස්ස නිරෝධය කියන දෙයක් තියෙනවා. ඒක නුවණින් දැකීම තුලින්මයි. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔකිනු සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර දැක්මයි තියෙනවා. අපිට ගොඩාක් තැන් තියෙනවා ධර්මයේ දකිනවා නම් දකිනවා. ඔය කොතනින් දැක්කත් දකිනවා. ආම රූපේ හරියට තෝර බේරගත්තොත් එතනම පුළුවන්. ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේ. නිරෝධය මොකද්ද? ওই ටික දැක්කත් මාර්ගයට වැටෙන්න පුළුවන්. සමාධි. හරි. මම යන්තම් හරි තේරුම් ගන්නව පුළුවන් හරි කියන එකත් ලොකු දෙයක් ආ. අඥාවක් නැතුව බෑනේ. සාමාන්‍ය කෙනෙකුට ඔය ගෝචර වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ හිත වැඩිලා තියෙන හින්දායි ඔය පැත්තේ දෙයක් අකින්න පුළුවන් කමක් තියෙනවා. ඒක අනුමාන ඥානයක් හරියට කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ප්‍රඥාව තුළින්ම එහෙමයි තමයි බුදුදහම තියෙන්නේ. බුදුහාමුදුරුව කියනවා ඒ සූත්‍ර කීපකදීම සබ්බාසව සූත්‍ර විශේෂයෙන් කියන මේ ආසව ප්‍රහාණයක් දේශනා කරන්නේ ඥානතෝ පස්සතෝ දන්න දකින කෙනාට. නො අජානතෝ නො අපස්සතෝ. දන්න දකින කෙනාට මෙහෙම දෙයක් කියනවා මිසක් නොදන්න නොදකින කෙනාට මේ ආස්ව ප්‍රහාණය දේශනා කරන්නේ නැහැ. එහෙමයි පටන් ගන්න මේ සබ්බාස සූත්‍රය. පොතේ ති සබ්බාස සූත්‍රය. සතිපට්ඨානෙත් එහෙම. සතිපට්ඨානෙ වඩන්න පුළුවන් මේක අහලා දැනගන්න කෙනාට විතරයි. ධර්මයක් අහලා දැනගන්න කෙනාටයි ඒ වඩන්න දෙන්නේ. අනිත් කෙනා වැඩුවට ඒ මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ධර්මයක් දන්නේ නැතුව නිකන් භාවනා කළාට මාර්ගයක් වැඩෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගෙන භාවනා කළොත් මාර්ගය වැඩි. අපතපාව ඉස්සරහට එනවා කම. එකයි මේ ධර්ම නුවණින් විමසන්න පුළුවන් තරම් එකේ අවබෝධය ගන්න බලන්න. මොකද ඔකේ තව වටිනකමක් තමයි ඔයගලන්ට කොහේ හරි ගිහින් කාගෙන් හරි ඇහුවා හරි ධර්මයේ වැරදි ධර්මයේ වෙන් කරගන්න පුළුවන් කමක් එනවා. හරි දැක්ම තමයි. ඒකත් ලොකු දෙයක්. ඒක එක්කෙනාගෙන් අහන්න ඕනේ නැහැ. අන්න ඔය දැක්ම එනවා සම්මාදිට්ඨිය එනකොට ධර්ම දකිනකොට. ඒක තමයි ඇති කරගන්න ඕනේ. මේ ටික ඇති කරගත්තොත් ඊට පස්සේ කොහොම හරි වෙනවා. ඒකට අපි බුදුදහමකින් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ බුදුහන් වහන්සේ කිව්වේ මොකද්ද කියලා ඒ අනුමාන ඥානයක් හරි හදාගන්න ධර්මයට. යසවසත්
ඥාන මාර්ගය.
ඒක පුළුවන් නම් එතකොට මේකයි ධර්මයේ මේක මේ ලෝකෝත්තර දැක්මක් නෙවෙයි මේක කියන අතට තියෙනවා. ඒ ශක්තිය එනවා මේ ධර්මයේ දකින්න. ඒකයි අපි ධර්ම අහලා ඉනසල හදාගන්නවා. එතකොට අර කවුරුත් කියන එක ඔහේ අහන්නේ ඉන්න ඕනේ නැහැ. Tamanට පුළුවන්. නේද? යා කියන්නේ වැරදි නම් කියන්න පුළුවන්. ලෝකෙ මිදෙන හැටි ආයි උපදින් නැති හැටි ඕක නෙවෙයි. ඒකෙන් නම් බුදුහාමුදුරන්ගේ දහම වෙන්න බෑ කියන බය නැතුව කියන්න පුළුවන්. ඒ අර වේහි පස්සික ගති සම්දික්ටික ගති. හරි අපි එතනින් අවසන් කරමු නේද? ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල කුසල් සංවාරයක් රැස් කරගත්තා කියලා. සීලය, සමාධිය, ප්‍රඥාව ලැබුණා කියලා. ඒවා මහානිසංස කුසල. මහානිසංස කියන්නේ යම්කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම ප්‍රතිඵල දීමේ, විපාක දීමේ ශක්තියක් තියෙන කුසල් සංවාරයක් රැස් කරගත්තා කියලා. සතුටු වෙන්න පුළුවන්. ඉතින් අපිට තින් රැස් කරගත්තු මොහොතක පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. මේ පින් කැමැති දෙවිදේ තවන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම ඒ සතුටටපත් වෙන දෙවියන් වහන්සේලා අපවත් අපේ පවුලල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. එවැගේම මළගිය ඥාතියෙක් පින් බලාපොරොත්තු ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. මේ රසකරගත් පින්වල බලෙන් මිනා කුණ්‍ය කම්මේන අපිට පුළුවන් ප්‍රාර්ථනයක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව මේ බලපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මානේ බාල සමාලෝ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනාවෙන් සබන් සමාලෝ හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. දැන් අර අවිද්‍යාව හින්දා කරන සංඛාර ලෝකෙදී ඔන්නයි සංඛාර සීර සබ්බේ සංඛාර ඉවයි තියෙන ලක්ෂණය තමයි අනිත්‍යයි අපෝ දුකට පත් වෙන අනිච්ඡාති දුක්ඛාති ඔවා ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. ඒ වගේම ඒවට තමයි දැන් අර හිතට අරමුණ වෙන ධම්ම මනසට අරමුණ වෙනවා කියන්නේ ධම්ම වෙන්නේ ඒක. මේ සබ්බේ ධම්මා ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. මේක හිත ඇතුළේම එන දෙයක් නිසා කෙලියයි ඇතුළයි නෙවෙයි. ඒකට සබ්බේ ධර්මා අනාත්තාතික. ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. ඒකට අර රැවටීම හින්දා හදාගත්තු දුක් ටික ඔක්කොම කලපීලා අතාරින්න. ආ වතුරට වෙන බල්ලා ඒ බොරුව දැනගත්තා වගේ. මෙච්චර කල් දුක් විඳිත ඒවගෙන මහා කලකිරීමක් ඇතිලා අතාරින්න. අතන ඉබින්ද තියෙන්නේ මේක තමයි. නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සස්ස
එතනින් නසක් කරේ.